ඊළඟ ගරු බන්දුර ගුණවදන මැතිතුමා ඊට ප්‍රථම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමා මූලාසන පැමිණ ඇත. හන නියෝජ්‍ය කතානායකතුමා මූලාසන
ඔබතුමා කතා කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් අනිකුත් විපක්ෂයේ සියලුම පක්ෂ නායකවරු වෙනුවෙනුත් විපක්ෂයේ නියෝජනය කරන ජනතාව වෙනුවෙනුත් මේ අයවැලේකනේ පිළිබඳ විවාදය ආරම්භ කරමින් වචන ස්වල්පයක් එකතු කරන්නට ලැබීම සම්බන්ධයෙන්. ප්‍රථමයෙන් අපේ මංගල සමරවීර පුරාණ මිත්‍රයා මේ අයවැලේකන ඉදිරිපත් කරන අවස්ථාවේදී ප්‍රධාන චෝදනාවක් ලෙස ඉදිරිපත් කළේ මේ ආර්ථිකය කඩා වැටිලා මේ අර්බුද විසඳගන්න බැරි තත්ත්වයට පත්වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා දෙවැනි වතාවට අග්‍රාමාත්‍ය ධූරය ලැබීමෙන් දවස් 52 කාලයක් ඇති කරපු ව්‍යසනය නිසා තමයි කිසිදු සහනයක් ජනතාවට දෙන්න බැරි තත්ත්වයට රටපත් වුණේ කියලා. එතුමා දෙවැනි වගන්තියේ කියනවා, දෙවැනි ඡේදයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති අඳුරුතම දින 52 දැඩි පරිශ්‍රමයකින් ඒ දින 52 කාලයෙන් පස්සේ ආර්ථිකයේ පිල්ලට දාන්න ගත කළයි කියලා. එතකොට එතුමාට මතක නැතුව ඇති, මීට අවුරුදු 30කට පෙර මේ පාර්ලිමේන්තුවට එතුමා පැමිණෙන අවස්ථාවේ එස්.බී. දිසානායක මැතිතුමාට මතකයි, මේ රටේ සම්පූර්ණ භීෂණයක් තිබුණේ හොර පාර්ලිමේන්තුව වර්ජනය කරව, පළවෙනි ඡන්දෙ දෙන්න යන 5 දෙනා මරනවා, ඒ වගේම මරල ඉවරලා මිනිය දනිස්සෙන් පහලට දාලා පාරේ හැදන් යන්න කියලා නියම කරන යුගයක තමයි එතුමාගේ සොඳුරු යුගයේ තිබිලා තියෙන්නේ. අඳුරු යුගයේ තිබිලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කාලේ. අර සොඳුරු යුගයේ එතුමා පාර්ලිමේන්තුවට එනකොට තිබෙන යුගය පිළිබඳ මතක් කර ගැනීම සඳහා මම නිර්දේශයක් කරන්න කැමැති. දෙවිපේ දෙවෙනි කැරැල්ල වසර 27කට පසු හෙලිකලා 1986 සිට 90 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ජැවිපේ දෙවැනි කැරැල්ල පිළිබඳ සත්‍ය කතාව නමින් ගවේෂණාත්මක මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතා විසින් ඉතාම වැදගත් කෘතියක් කරලා තියෙනවා. ඒ කෘතියේ සඳහන් වෙනවා, මානව හිමිකම් සංවිධාන වාර්තාවන්ට අනුව ඝාතන හා අතුරුදාන් වූ සංඛ්‍යාව 60,652යි. රජයේ නිලනවන ලේඛන අනුව 41,813යි. ජවිපේ මැරූ සංඛ්‍යාව 6,661යි. ප්‍රාසංවිධානයේ මැගුන් මැරූ සංඛ්‍යාව 1,222යි. ආණ්ඩුවේ නිල හා අතුරු හමුදා මැරූ සංඛ්‍යාව 33,930යි. මුළු සංඛ්‍යාව 41,813යි. සරසවි සිසුන් 623යි. පාසල් සිසුන් 2,327යි. 1,386 සිට 90 දක්වා පැවති ජවිපේ දෙවැනි කැරැල්ලට අදාළ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වැදගත් සිද්ධීන් ඝාතනයට ලක් වූ පාසල් සිසුන් 2,327යි, ඝාතනයට ලක් වූ සරසවි සිසුන් 396යි, අතුරුදාන් වූ සරසවි සිසුන් 227යි, ඝාතනය වූ විදුහල්පතිවරු 52යි, ඝාතනයට ලක් වූ භික්ෂූන් සංඛ්‍යාව 722යි, ඝාතනයට ලක් වූ කලාකරුවන් මාධ්‍යවේදීන් 16යි, ඝාතනයට ලක් වූ නීතිඥවරුන් 15යි යනාදී වශයෙන් ඉතා හොඳ සංඛ්‍යා දත්ත ප්‍රමාණයක් තියෙනවා. මම එය මගේ හැන්සාඩ් වාර්තාවට ඇතුළු කරන්න කියලා ඉල්ලා සිටිනවා එතුමට ඒ සොඳුරු අතීතයේ මතක් කර ගැනීම සඳහා. දෙවනුව, ඊට පසු එතුමට මතක නෑ අපේ රටේ දවස් 10,950 ගත වෙලා තියෙනවා මුහුදු වෙරළෙන් 3-2, මහපොළොවෙන් 3-1 වෙනම රටක් ලෙස කඩලා ගැනීම සඳහා LTTE මිනිමරු පැසිස් ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක වුණා. ලක්ෂ්මන් ගිරියල් මන්ත්‍රීතුමා දන්නවා, එතුමා රාජ්‍ය ආරක්ෂාව භාරව ඉන්න කාලේ නිදහස් සමරනකොට බෞද්ධයාගේ මුදුන් මල් කඩබඳු දළදා වහන්සේට දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි මාලිගාවට ප්‍රහාර එල්ල කරපු ආකාරය, කාන්තංකුඩි පල්ලිය යාඥා කරමින් සිටි මුස්ලිම් ජනතාව ඝාතනය වෙච්ච ආකාරය, අනුරාධපුර ජයශ්‍රීමා බෝමළුවේ සිල්ලරන් සිටි උපාසක අම්මලගේ සුදු සිල් රෙදි රතුබාවට පත් වෙලා බෝමළුවට විසි වෙන්න වෙඩි තිබ්බ ආකාරය, ශ්‍රී ලංකා මහා බැංකුව බිමට සමතලා කරපු ආකාරය, ඊළඟට ගුවන් තොරතුරුවලට ගාලි වෙරලා මේ ගුවන් යාන පොඩි කරපු ආකාරය, වරායට පහර දීපු ආකාරය, මේ රටේ පුරා දශක තුනක් දවස් 10,950ක් යකඩ ගැටෙන අමිහිරි සද්දය, උණ්ඩේ අමිහිරි සුවඳ, දුක වේදනාව මර ලතෝනිය මිනී කන්නන්ගේ දේශයක් ලෙස තිබුණේ. විදේශ ආයෝජකයෝ එනවා තබා මේ ඩොලර් 25කට කාමරේ විකුණන්න බැරුව එකිබින්දා. හැම රාජ්‍ය නායකයෙක්ම ත්‍රස්තවාදයෙන් මේ රට බේරගන්න ජයා ජයවර්ධන මැතිතුමා, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, ඩී.බී. විජේතුංග මැතිතුමා, චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ සියලු දෙනා උත්සාහ කළත් හැමදාම ඉස්සරහට යන්න කිව්ව හමුදාවට රාජ්‍ය නායකයෝ අන්තර්ජාතික බලපෑම් මත ආපහු එන්න කිව්වා. එන්න කියන්නේ නැතුව එක අපිට එකා මැරිලා වැටුණත් මේ යුද්ධේ නිම කරන්නට කියලා අනදීල වෙලා මේ රට බේරගත්ත ජාතික නායකයා විදියට මහින්ද රාජපක්සයි රටට නිදහස උදා කරලා දුන්නේ කියන එක අපි කෘතවේදීව මතක් කරන්න ඕනේ. එයට වෛරයෙන් මෙතුමා කියනවා නම් අපේ අඳුරුම යුගයේ උදා කළේ මහින්ද රාජපක්ස කියලා, මේ රටට සොඳුරුම යුගයේ උදා කරපු සොඳුරුම මිනිහා මහින්ද රාජපක්සේ කියන එක මංගල සමරවීරට ප්‍රථමයෙන් මතක් කළ ඕනේ මේ අයවැය විවාදය පටන් ගන්න. ඒ දින 10,000 ඊළඟට එතුමා කියනවා මේ රටේ එතුමා රට බාරගන්නකොට යහපාලන රජය රට බාරගන්නකොට ආර්ථිකයේ විනාශ වෙලා ආර්ථික පුපුරායාමට නියමිත බුබුලක් බාරගත්තේ කියලා. ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, 1948 අපිට නිදහස ලැබුණාට පස්සේ 2004 වෙනකන් අවුරුදු 56ක් යනතේ අපේ රටේ කිසිම දවසක වර්ෂයක දළ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 20ට අඩුයි ඕනෑම වර්ෂයක ඕනෑම රාජ්‍ය නායකයෙක් යටතේ. මේ රටේ ජාතික නිෂ්පාදනයේ වටිනාකම අවුරුදු 56ක් එකම එක වර්ෂයක්වත් නැහැ ඇමරිකානු ඩොලර් බිලියන 20ට වැඩි. එතකොට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1000ක් වෙන්න ගත වෙලා තියෙනවා අවුරුදු 56ක්. එක පුද්ගලයෙක් ලංකාවේ ලබන ආදායම ඩොලර් 1000ක මට්ටමට එන්න අපි ගත කරලා තියෙනවා අවුරුදු 56ක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අරන් අවුරුදු 5කදී 2054 දක්වා 2054 දක්වා වැඩි කළා. අපි බාර දෙනකොට ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් ₹3,820 වැඩි කරලා තිබුණේ. ඒ නිසා ජාත්‍යන්තර වර්ගීකරණය කරලා තිබුණා ලංකාව අඩු ආදායම් ලබන නොදියුණු රටක් කියලා. ලංකාව මහින්ද රාජපක්ෂ යුගයේ තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට ජාත්‍යන්තරයේ විසින් මැදි ආදායම් ලබන රටක් මිඩල් ඉන්කම් කන්ට්‍රි කියලා පිළිගත්තේ. ඩොලර් 20ට අඩුවෙන් තිබුණ ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා වැඩි කළා. එතකොට 4 ගුණයකින් 20 40 60 80 කියලා සමස්ත ජාතික ආර්ථිකය 4 ගුණයකින් උඩට ගත්ත ආර්ථිකයක් තමයි අපි තමුන්නාන්සරට බාර දුන්නේ. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත සංඛ්‍යාත්මක ඇත්තට පිටු බාන්න එපා. මේ අපි විසින් මේ ලබා දුන්න ඉලක්කම් දත්ත අනුව පුපුරා යාමට ආසන්න ආර්ථිකයක් නෙමෙයි. රටේ නිමවුම වැඩි වෙලා, ආදායම වැඩි වෙලා, විරැකියාව අඩු වෙලා, පොලි අනුපාතයේ තනි ඉලක්කමේ සංඛ්‍යාව බවට පත් වෙලා, ජාත්‍යන්තර සංචිතයේ 8.2% වැඩි වෙලා, රුපියල යගේ ස්ථාවර වෙලා, ස්ථාවර වෙලා ඉතර නෙමෙයි රුපියල යගේ අධි ප්‍රමාණය වෙලා, ඒ නිසා ජාතිය සතු ණය බර අඩු වෙලා, මේ සංඛ්‍යා දත්ත සහිතව රට සංවර්ධනයේ වඩාම දියුණු යුගයේ ලෙස තමයි 2014 මේ රට තමුන්නාසිරට බාර දුන්නේ. පුළුවන් නම් මේ එක්සත් ජාතික පක්ෂයේ ඕනේ ආර්ථික ඔස්තාර කෙනෙක්ට මම අභියෝග කරනවා, මහින්ද රාජපක්ෂ යුගයට වඩා ආර්ථික දර්ශකයන් රටේ නිමවුම ආදායම සේවා නියුක්තිය මිනවට්ටම ගෙවුම් ශේෂයේ ඉතුරුන් ආයෝජනය වැනි ඕනෑම දර්ශකයක් පාවිච්චි කරලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නන්න මේ යුගය මේ පුපුරා යන ආසන්න මරණාසන්න යුගයක් බාරගත්ත කියලා නැහැ. යුද්ධ නිම කරලා මුළු රටම වැඩබිමක් බවට පත් වෙලා කඩිගුලක් වගේ ඇවිස්සලා රට වේගයෙන් ගමන් කරමින් තිබුණ රටක් තමයි යාපාලනය යටත්තේ තමුන්හන්සේලා භාරගත්තේ. බරරං ඊළඟට ඒතුමල්ලා කියනවා තමුන්හන්සේලාගේ රජයට තිබුණ වාසිය ලංකාවේ කිසිම ආණ්ඩුවකට ආණ්ඩුවක් ගත්තට පස්සේ තිබුණේ නැහැ. එකට එකක් තෙල් මිල කඩාගෙන වැටුණා. යකඩ මිල වැටුණා. ගෑස් මිල වැටුණා. කිරිපිටි මිල වැටුණා. තේ මිල වැටුණා. රබර් මිල වැටුණා. මුළු ලෝකෙම භාණ්ඩ මිල අඩුවෙන රටක් තමයි බාරගත්තේ. මෙතුමාගේ තුන්වෙනි පරිච්ඡේදයේ කියනවා එතුමා තෙල් මිල එකට එකක් වැඩි වුණා කියලා. සම්පූර්ණ අසත්‍යයක්. 2012 දී තෙල් බැරියක් 114යි 2013 තෙල් බැරියක් 110යි ඩොලර් 2014 දී 105යි 2015 දී තෙල් බැරර එකක් ඩොලර් 55ට අඩු වුණා 105 ඉඳන් 55ට අඩු වුණා 2016 දී 45ට අඩු වුණා තවත් අඩු වුණා 2017 දී 57ට අඩු වුණා මේ වැනි විශාල තෙල් මිල අඩුවීමක් ලංකා ඉතිහාසයේ කිසිම ආණ්ඩුවකට මේ වාසිය ලැබුණේ නැහැ 105ට තිබුණ තෙල් බැරරයක් 155ට අඩු වෙනකොට මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙල් ගෙනීමෙන් ඉතුරු වෙච්ච මුදල් ප්‍රමාණය මම කියන්න කැමති 2014 වර්ෂයේදී 15 මහින්ද රාජපක්ෂ යුගයට වඩා තෙල් ගේන්න යන වියදම අඩු වුණා ඇමරිකානු ඩොලර් බිලියන 1897කින් 2016 අඩු වුණා 1116කින් 2017 අඩු වුණා 1169කින් මහින්ද රාජපක්ෂ යුගයට වඩා පසුගිය වර්ෂවල තෙල් ගෙනීම සඳහා රටින් පිටට ගිය මුදල් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 6කින් ඇමරිකානු ඩොලර් බිලියන 6කින් හම්බන්තොට වරාය වික්කේ බිලියන 1.4කින් එක වරායක්වත් විකුණන්න ඕනේ ඒ 2015 අවුරුද්දේ තෙල් වලින් ඉතුරු වෙච්ච සල්ලි වලින් අලුතෙන් වරායක් හදන්න තිබුණා. මොකද හේතුව තෙල් බිල අඩු වුණා 2015 තමුන්නාන්සේලාගේ ආණ්ඩුව ගත්ත පළවෙනි වර්ෂයේදී ලංකාවට තෙල් ගෙන්නන්න ගිය මුදලින් ඒ අපේ කාලයට වඩා ඉතුරු වෙච්ච මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1897ක් බිලියන 1.8ක් ඉතුරු වුණා. එතකොට 1.4ට වරාය විකුණන්න ඕනේද උපුණු උපන් පරම්පරාවලට අයිති වෙන්න තියෙන මහා දැවැන්ත වරාය විකුණලා 1.4යි ගත්තේ. තෙල් වලින් ඉතුරු වෙච්ච සල්ලි ටිකෙන් වරාය බේරගන්න තිබුණා නේද? මොකද්ද කළේ මේ තෙල් වලින් ඉතුරු වෙච්ච සල්ලි වලට? තමුන්නාන්සේලා 2015 වර්ෂයේදී මේ සියලුම තෙල් ඉතිරිය ලංකාවේ අපේ රාජ්‍ය සේනාරත්න වෛද්‍යාචාර්යතුමාට නිසා තේරේ ප්‍රධාන වියදම් වර්ග දෙකක් තියෙනවා. රටින් පිටට සල්ලි යන. එකක් තමයි ඛනිජ තෙල් බිල. දෙවැනි එක තමයි විදේශ ණය වාරිකා පොලි. ඩෙට් සර්විසස් ණය වාරිකයි පොලි ණය සේවා කරණය සඳහා යන වියදම් දෙක තමයි ලොකුම වියදම් දෙක. මේ දෙක තමයි රටින් පිටට යනකොට ගෙවුන් ශේෂ ගිණුමට හර වෙනකොට දරා ගන්න බැරි වියදම් දෙක තමයි මේ වියදම් දෙක. කීයද මේ වියදම් දෙකේ ඇත්ත සංඛ්‍යාව? 2012 දී මහින්ද රාජපක්ෂ යුගයේදී තෙල් පිට රටෙන් ගේන්නයි ගත්ත ණය වාරිකා ආපහු ගෙවන්නයි යනවා ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක්. 2013 දී යනවා 2014 දී 8.2ක් යනවා. ඉට ඉස්සෙල් අවුරුද්දේදී 8.3ක් ගිහිල්ලා තියෙනවා. 2012 දී 7.7යි. හැමදාම එතකොට අපිට හිතාගන්න පුළුවන් තෙල් ගේන්නයි පිටරට ණය වාරික ගෙවන්නයි ඩොලර් බිලියන 7ක් 8ක් යනවා. මේක ලංකාවේ සාමාන්‍ය ක්‍රමය. තමුන්නාන්සේලාගේ රජයේ කාලේ වැඩ දෙකක් වුණා. ණය වාරික පොලිය වැඩි වුණාට ඊට වඩා වැඩි වේගයකින් ඛනිජ තෙල් මිල අඩු වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස 2014 දී ණය ගෙවන්නයි තෙල් ගේන්නයි දෙකටම ගියේ බිලියන 7.4යි. මහින්ද රාජපක්ෂ යුගයට වඩා අඩුයි. 2016 දී ගියේ 6.9යි. 2017 දී ගියේ 7.9යි. එතකොට මොකද්ද තිබුණ අර්බුදේ? තමුන්හන්සලා කියනවා මහින්දගේ ණයකන්ද මේක හන්ද තමයි අපිට කෙලවෙලා තියෙන්නේ කියලා. දැන් එදා 8.2ක් ණය වාරිකයි පොලී ගෙවන්නයි තෙල් ගේන්නයි ගියා. 8.2ක් මහින්ද රාජපක්ෂගේ. 2015 යන්නේ 7.4යි. 2016 දෙකට යන්නේ 6.9යි. 2017 දී යන්නේ 7.9යි. මොකද්ද ප්‍රශ්නේ? කවුද ප්‍රශ්නේ හැදුවේ? දැන් මේම ණය ගෙවීමේ ප්‍රශ්නයක් තිබුණාද? නෑ. තමුන්නාසේලා කරපු වැඩේ තමයි රුපියල බාල්දු වෙන එක නතර කර ගැනීම සඳහා 2015 දී ඩොලර් පිච්චුවා. වාෂ්ප කළ ඇරියා ඇමරිකානු ඩොලර් මිලියන 3250. 2016 දී 1093. එතකොට ඩොලර් 5000ක් බිලියන 5ක් විතර දවස ගානේ වෙළඳ පොළට දාලා ඉවරලා මේ ඩොලර් ටික පුච්චලා දැම්මා. ඒකෙන් ඇතිවෙච්ච අර්බුදය තමයි මහින්ද රාජපක්ෂ අර්බුදයක් කියලා මේ කියන්නේ යන්නේ. ඒ නිසා ඇත්ත වශයෙන් මේ තෙල් මිල අඩුවීමේ ඇතිවෙච්ච වාසිය කලමනාකරණය කර ගැනීම සඳහා ශක්්‍යතාවයක් හැකියාවක් මේ ආණ්ඩුවට තිබුණා නම් මේ ආර්ථික අර්බුදය ඇති වෙන්නේ නැහැ කියන එක ඉතාම පැහැදිලි. අපේ ආණ්ඩුව තිබුණා නම් 2015 බැරි වෙලාවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කලින් මේ මැතිවරණය ගන්න නැතුව තිබුණා නම් මේ රටේ ජනතාවට ලැබෙන්න තිබුණ වාසි කන්දරාවේ ප්‍රමාණය වචනෙන් කියලා ඉවර කරන්න බැරි තරම් මුදල් ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා. ඇමරිකාන් ඩොලර් බිලියන 1.8 තෙල් වලින් විතරක් ඉතුරු වෙලා තිබුණා. අපිට කවදාක්වත් එහෙම මේ අර්බුදයක් තිබුණ නැහැ. ඩොලර් බිලියන එක විතර තමයි මදිව තිබුණේ. ඊළඟ කරුණ එතුමා කියනවා හතරවෙනි කරුණෙන් මේ අපි නිසා ආර්ථිකය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණා. හතරවෙනි කරුණට එතුමා කියන්නේ මම ඉතාම පැහැදිලිව කියන්න ඕනේ මේ රටේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය සුන්නද්දූලි කරලා දැම්මේ තමුන්නාසලගේ දින 100 විප්ලවීය වැඩපිළිවෙල යටතේ. ආණ්ඩුව ජනවාරි මාසේ ආවා. පෙබරවාරි මාසේ 27 වෙනිදා මහා දවල් මහා බැංකුවේ ඇතිවෙච්ච මහා මුදල් මංකොල්ලය තමයි ලංකා ඉතිහාසයේ දෙවැන්තම මංකොල්ලේ. එදා නිමල් සිරිපාල සිල්ව ඇමතිතුමා විපක්ෂ නායක වශයෙන් මම තිලංග සුමතිපාල ගිහිල්ලා මේ මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ බැංකුව ඇතුලේ ඉඳලා පළවෙනියෙන් එළිදරව් කිරීමේ කාර්යභාරය කළේ අපි කියන එක අපි මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඔය කොමිටි ඔක්කොම එන්නේ ඉස්සෙල්ලා. එදා විපක්ෂේ ගිහිල්ලා වටකලා මහා බැංකුව අපි මහා දවල් මහා බැංකුවේ මහා මුදල් මංකොල්ලේ කියලා උදේ ඉඳන් රෑ වෙනකන් කියනකොට ලක්ෂ්මන් කිරියල්ල ගරු මන්ත්‍රීතුමා මට කැන්ටින් එකේදී කිව්වා හැමදාම ඔබතුමා මේ මහා මංකොල්ලේ කියනකොට මට නිින්ද යන්න යනකොටත් මේක මතක් වෙනවා කියලා. ඔබතුමා එහෙම කිව්වා. මොකද අපි හැමදාම මේක මන්ත්‍රේ වගේ කියලා. අද මුළු රට පිළිබඳ මේ සිද්ධ වෙලා තියෙන ඇත්ත අලාභේ අවුරුදු 4 පිළෙනකොට වෙලා තියෙන අලාභයේ ආවස්තික අලාභයේ බිලියන 2000.
ඔබතුමාට තව විනාඩි 2යි
තියෙන්නේ. නෑ මට මේ විනාඩි 10ක්
එවලා විනාඩි 20යි දීලා තිබුණේ.
නෑ ඊට පස්සේ එවලා තියෙනවා.
කාගෙන්ද අඩු වෙන්නේ ගරුමතුමා?
තව 10ක්.
ඔව්. කාගෙන්ද අඩු වෙන්නේ?
විපක්ෂ නායකතුමාගේ.
හරි බොහොම සූදී. ඔව්. එතුමාගේ ලේඛනේ නම් නෑ.
ඒ ලේඛනේ අඩු කරා.
හරි.
ඊළඟට එතුමා හරි.
ඇඩ්ජස්ට් කරගන්න.
ඊළඟට මේ විශ්වාසය අඩු වෙන්න පුද්ගලිකාංශයේ විශ්වාසයේ බින්දා සුපර් ගේන් ටැක්ස් එක කියන එකක් ගෙනල්ලා පළවෙනියෙන් බිලියන 50ක් මංකොල්ල ගෑවා. FCID එකක් ගෙනල්ලා පුද්ගලිකාංශයේ සියලුම ආයතනවල ප්‍රධානීන් ගෙනල්ලා බංකුවට වාඩි කෙරෙව්වා. එතකොට මූල්‍ය අපරාධ කොට්ටාසය කියන එකක් හදලා මේ රටේ නාට්‍යකරුවෝ සිනමාකරුවෝ කලාකරුවෝ කොන්ත්‍රාත්කරුවෝ ව්‍යාපාරිකයෝ සමාගම් අධ්‍යක්ෂකවරු සියලුම ගෙනහල්ලා බංකුවේ වාඩි කරලා පොලිස් නිලධාරීන් දාලිවිල්ලා ප්‍රශ්න කරලා අත්අඩංගුවට අරන් හිරබාරයට අරන් මේ ඔක්කොම විශ්වසනීය භාවය ජාත්‍යන්තරෝ බින්දේ චීන ජනාධිපතිතුමා ඇවිල්ලා ලංකා ඉතිහාසයේ හම්බු වෙච්ච ලොකුම සංවර්ධන ව්‍යාපෘතිය වෙච්ච පෝට් සිටිය අවුරුදු 1 මාරක් නතර කළාම මුළු ලෝකෙටම පණිවිඩයක් ගියා. තඹ සතේක විශ්වාසයක් තියන්න බැරි රටක් ලංකාව කියලා. පෝට් සිටි නතර වෙනකොට උමාවේ නතර වෙනකොට නෙළුම්කුළු නතර වෙනකොට රට වැඩබිමක් වශයෙන් තිබුණ රට අවුරුදු 1 මාරක් බ්‍රේක් ගැහුවා වගේ නතර කළායින් පස්සේ එතනින් එහාට මොකද්ද මේ රටට තිබුණ විශ්වාසය ක්‍රෙඩිබිලිටි එක සම්පූර්ණයෙන් ඒ විශ්වාසය පළදුණා. ඊට පස්සේ ආයෝජකයෝ රටේ තිබුණ මුදල් ඔක්කොම ආපහු වරන් යන්න පටන් ගත්තා. 2015 විතර ඇමරිකානු ඩොලර් බිලියන 1කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ භාණ්ඩාගාර බිල්පත් සුරකුම්පත් වල දාපු සල්ලි අරන් ගියා. මහින්ද රාජපක්ෂ යුගයේදී ඩොලර් එකට ගෙව්වේ 127යි 2012යි 2013 129යි 2014 131යි ගත්ත ගමන් 144ට ගියා 9.3කින් රුපියල් ආව ප්‍රමාණය වුණා 2015 දී 16 දී 150යි 17 දී 152යි දැන් 181යි 131ට බාර දුන්න ඩොලරේ 181 වෙච්චාම සෑම ඩොලරයකටම පිටරටින් ගෙන්නන භාණ්ඩවලට රුපියල් 50ක් වැඩිපුර ගෙවන්න ඕනේ මහින්ද රාජපක්ෂ යුගයට වඩා. අල ලූණු මිරිස් පරිප්පු සීනි කඩල වැනි පරිභෝජන භාණ්ඩ ගෙනාවත් පෝර රසායනික ද්‍රව්‍ය යන්ත්‍ර සූත්‍ර වැනි අන්තර් භාණ්ඩ ගෙනාවත් ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර උපකරණ මෝටර් වාහන වැනි ප්‍රාග්ධන භාණ්ඩ ගෙනාවත් හැම ඩොලරයකටම රුපියල් 50ක් වැඩිපුර ගෙවන්න ඕනේ. රුපියල මස්තබාල්දු වෙලා කුල්ල කුජීතු වෙලා මේක කරපු අයගේ හක්ක මාට්ටු වෙලා බොක්ක දොට්ට පැන්න තිබුණයි කියන එක මං කිව්වේ මේ තත්ත්වය වෙනස් පාලනය කරගන්න බැරි වෙන ලෙස ඒ සිද්ධ වෙලා තිබෙන නිසා. හැබැයි මේ අද එදා අපේ කාලේ රුපියල ස්ථාවර කළා 8.2ට සංචිත තිබුණා. ඒ සංචිතයේ 2015 7.3ට අඩු වුණා. 16 දී 6ට අඩු වුණා. 17 දී 7.9ට අඩු වුණා. අද කීයද සංචිතේ 5.9යි ජාත්‍යන්තර සංචිතයේ ශ්‍රී ලංකාවේ. අවදානම් සහිත රටක් බවට මේ වෙනකොට පරිවර්තනය වෙලා තියෙනවා. ඊළඟට එතුමා කියනවා මේ ප්‍රධාන අවුරුදු 50කට පස්සේ ප්‍රාථමික ගිණුමේ ප්‍රයිමරි account එකේ සර්ප්ලස් එකක් අතිරික්තයක් ඇති වෙලා තියෙනවා කියන එක තමයි මේ අයවැයේ ප්‍රධාන තර්කය. මේක සම්පූර්ණ අසත්‍යයක්. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් නොමග යවලා තියෙනවා. 0.6ක මේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් තියෙනවා කියනවා. ගරු සභාපතිතුමනි, දලදේශීය නිෂ්පාදනයේ 0.1ක් කියන්නේ රුපියල් බිලියන 15ක්. දැන් 0.6ක අතිරික්තයක් තියෙනවා කියන එක මම ඔප්පු කරනවා පල් බොරු කියලා. මොකද දෙසැම්බර් 31 වෙනිදාට මුදල් අමාත්‍යාංශයේ ගෙවලා නැති බිල්පත් තියෙනවා. නොගෙවූ බිල්පත් බිලියන 90ක් තියෙනවා. ඊට පස්සේ දේශ්ඨ පුරවැසියන්ගේ තැන්පත් සඳහා ගෙවනවා කිව්ව රජයේ සානාධාරිය ගෙවන් නැතුව බිලියන 25ක් තියෙනවා. මම ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය ඇමතිතුමාට කියනවා, පුළුවන් නම් ඔප්පු කරන්න, තමුන්නාංශයේ මේ ගරු සභාවට ඇවිල්ලා කියන්න, අපිට 2018 දෙසැම්බර් 31 ගෙවන්න තියෙන බිල් බිලියන 90ක් තිබුණ නැහැ කියලා. 90ට වඩා වැඩි තිබුණ නැහැ කියලා. නෑ හැම එක නෙමෙයි මම කතා කරන්නේ. නෑ එතකොට මම මේ කියන මම කියන තර්කය පිළිගන්නකෝ. මම කියන්නේ මේ ගණන වැරදි. තමුන්නාසල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඊයේ කිව්වේ බොරු. ඒකයි මම කියන්නේ. මොකද එතකොට තියෙනවා බිලියන 90ක් එතන. ඊට පස්සේ ජේෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත් වලට ගෙවන්න තියෙනවා බිලියන 25ක්. එතකොට 115ක් ඒක හරි අන්නාරි
ජනතාව මුලා කරනවා වගේම
අන්නාරි
ඒ ජනතාව මුලා කරනවා වගේම මේ පාර්ලිමේන්තුව මුලා කරනවා වගේම නොබක යැවීමේ එක්ස්පර්ට්ලා තර්කයක් නැහැ.
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල
සම්මානය ලබා ගැනීමේ දිනය තව මාස 6කින් එළඹෙයි කියන එකත්
රාජ්‍ය ඇමතිතුමා පිළිගන්නවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලන් නොමග යවුවා කියන එක හරියටම මුදල් පිළිබඳ රාජ්‍ය ඇමති වශයෙන් පාර්ලිමේන්තුවේදී එතුමා පිළිගත්තා. ඒක ලොකු දෙයක්. 90ක් නොගෙවා තියෙනවා, 25ක් තියෙනවා. එතකොට එතනම 115යි සම්පූර්ණ බොරු. ප්‍රාථමික ගිණුමේ අවුරුදු 50කට පස්සේ අතිරික්තයක් ඇති වෙලා නැහැ. අදටත් ප්‍රාථමික ගිණුම ඍණයි කියන එක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි ලෝකෙටයි මම මේ වෙලාවේදී වගකීමෙන් යුතුව කියනවා. ඊළඟට බදු අරන් ඉවරලා තමුන්නාසේලා 2019 බදු තිබුණේ ඔක්කොම රටේ ජනතාව මත පටවලා 2077යි. මහින්ද රාජපක්ෂ යුගයේදී බදු ට්‍රිලියන 1යි. තමුන්නාන්සේලාගේ දැන් බදු ට්‍රිලියන 2යි. 1:1 100%. මේ රටේ අන්ත අසරණ දුප්පත්ම දුප්පත් මිනිස්සුයගී නම් පරිප්පු අල සීනි ලූණු ගන්න හැම මිනිස්සයම භාණ්ඩ මත පනවන බදු වැට් ඇතුළු අනිත් සියලුම බදු ගෙවන්න ඕනේ. ඊළඟට ආදායම් බදු ඉහළ මට්ටමේ අය ඍජු බදු ගෙවන්න ඕනේ. මේ ගෙවන්නේ ඔක්කොම අපේ රටේ ජනතාව ට්‍රිලියන 2යි. මහින්ද රාජපක්ෂ යුගයේදී 1 ට්‍රිලියනයි බදු ආදායම. බිලියන 1000ක් තමයි ට්‍රිලියන 1. දැන් බිලියන 2077යි කියන්නේ ට්‍රිලියන 2යි. 100ට 100කින් ජනතාව මත පටවපු බදු ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒක නෑ කියන්න පුළුවන්ද? දැන් 2019 දී 2000 මේ වර්ෂයේ 2019 ට 2077යි ඉස්සෙල් අවුරුද්ද 1712යි බදු. එක අවුරුද්දට බදු වැඩි කරලා තියෙනවා 365 බිලියන. බිලියන 365කින් බදු වැඩි කරලා තියෙනවා කියන්නේ දවසකට අවුරුද්දට දවස් 365යි සෑම දවසකටම ගිය අවුරුද්දට වඩා වැඩියෙන් බිලියන 1ක් මේ රටේ මිනිස්සු මත බදු පනවලා තියෙනවා. සෑම දවසකටම බිලියන 1ක් බදු පනවලා තියෙනවා කෝටි 100ක්. සෑම දවසකටම ගිය අවුරුද්දට වඩා මේ අය වැලේ කෙනෙන් හැම දවසකටම 100ක් වැඩිපුර ගෙවන්න වෙන ලෙස බදු පනවලා තියෙනවා. ඊළඟට ණය ගත්තයි කිව්ව අපේ ආණ්ඩු කාලේ අපි ආණ්ඩුව බාර ගන්නකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා ලංකාවේ ණය ට්‍රිලියන 2යි. 2222යි බිලියන. ට්‍රිලියන 2යි. බාර දෙනකොට 7යි. වැඩි උනේ කීයද? ට්‍රිලියන 5යි. යුද්ධ තිබුණා උතුරු නැගෙනහිර සංවර්ධනයේට ණය ගත්තත් ලෝක ඛනිජ තෙල් අර්බුදයේ තිබුණා, ලෝක ආහාර අර්බුදයේ තිබුණා, ලෝක මූල්‍ය අර්බුදයේ තිබුණා. ඒ ඔක්කොම අර්බුද වලට මුණ දීලා 5යි ගත්තේ. දැන් ණය ට්‍රිලියන 12යි. එතකොට මහින්ද රාජපක්ෂ යුගයේ අවුරුදු 10ටම ණය ආරම් තියෙන්නේ වැඩි ණය ගත්ත ණය වැඩි වෙලා තියෙන්නේ ට්‍රිලියන 5කින්. තමුන්වාසල අවුරුදු 4ට 5කින් වැඩි වෙලා. මොකද්ද කරලා තියෙන දේ? අලුතෙන් ගුවන්තොට පොළවල් හදලා, අලුතෙන් අධිවේගී මාර්ග හදලා, අලුතෙන් මේ නැවුතොට හදලා යුද්ධෙ නිම කරලා මොකද්ද කරලා තියෙන්නේ? මුකුත් කරන්නේ නැතුව මොකද්ද කළේ කියලා රටට කියන එක තමයි තමුන්වාසල කළ යුතු වෙන ලොකුම දේ. ඇයි මහා අවුරුදු 10ක් තිස්සේ මේ රටේ ලෝකෙ තිබුණ දරුණුම ත්‍රස්තවාදයේ නැති කරන්න ණය අරගෙන යුද්ධෙ නිම කළාට පස්සේ උතුරු වසන්තයේ නැගෙනහිර උදානේ උතුරු නැගෙනහිරට ණය මල්ලවල් අරන් ඉවෙල්ල ඒ මිනිසුන්ගේ පාරවල් පාලං හෙලිකොප්ටර් වේලි මේ විදුලිය මේ සියල්ල පාසල් සෞඛ්‍ය සියල්ල හදලා ඊළඟට තමුන්නාසලට තාමේ ගෙවල් ටික හදලා දෙන්න බැරි වුණා උතුරු නැගෙනහිරට බිලියන 2 ඉඳන් 7ට 5යි ණය වැඩි උනේ. දැන් බිලියන 7 ඉඳන් 12ට වැඩි වෙනකොට අවුරුදු 4ට 5ක් ණය අරන්. ණය ගැනීම ගැන තියෙන වාර්තාව කිසිවෙකුට කඩන්න බෑ තමුන්නාසලගේ ණය නිසා රුපියල ණය නිසා රුපියල බාල්දු වීමෙන් ණය පැටවු ගහලා තියෙන ප්‍රමාණය ඊතරම් මම සඳහන් කරනවා. 2015 දී රුපියල බස්ස බාල්දු වීම නිසා රටේ ණය බර වැඩි වුණ 285කින් බිලියන. 2016 දී 187කින් වැඩි වුණා. 2017 දී 225කින් වැඩි වුණා. 2018 දී 320කින් වැඩි වෙයි කියලා හිතනවා. එතකොට රුපියල බාල්දු වීම නිසා ඊතරම් ජාතියේ ණය බර බිලියන 10000කට වඩා වැඩි වෙලා තියෙනවා. මේක පුදුම අර්බුදයක්. මේ රුපියල බාල්දු වීම නිසා අපේ රටේ ජාතික ණය බර බිලියන 1000කින් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් පුළුවන් මේ ටික කරන්න. හම්බන්තොට වරාය වගේ 3ක් හදන්න. හම්බන්තොට වරාය වගේ 3ක් හැදුවාම බිලියන 525යි යන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවය වගේ 3ක් පටන් ගන්න. බිලියන 156යි යන්නේ. මත්තල ගුවන් තොටුපළ වගේ 3ක් අලුතෙන් හදන්න. බිලියන 84යි යන්නේ. අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණ වගේ 3ක් හදන්න. 57යි යන්නේ. මීන් ලංකා වගේ 3ක් හදන්න 45යි යන්නේ. ඊළඟට නෙළුම් කුළුණ වගේ 3ක් හදන්න 30යි යන්නේ. හම්බන්තොට විනාඩියයි තියෙන්නේ. වගේ 3ක් හදන්න 9යි යන්නේ. සූර්යවැව තාක්ෂණික උද්‍යානය වගේ ඒවා 3ක් හදන්න 1.5යි යන්නේ. මේ හම්බන්තොට වරාය වගේ 3ක් ශ්‍රී ලංකා ගුවන් තොටුපළ වගේ 3ක් මත්තල වගේ 3ක් අකුරේගොඩ වගේ 3ක් මීන් ලංකා වගේ 3ක් නෙළුම් කුළුණ වගේ 3ක් සම්මන්ත්‍රණ ශාලාව වගේ 3ක් ඔක්කොම ඇදුවත් බිලියන 907යි යන්නේ. බිලියන 907යි යන්නේ. බිලියන 10යි. ඊළඟට මේ අවුරුද්දේ මොකද්ද කරලා තියෙන්නේ? මේ 2018 ඔබතුමාලා දැනගන්නේ කොහොඳයි. මොකද මේකවල කොළේවාලා සෙල්ලම් කරන නිසා ගිවිසුම් 35ක් ගහලා තියෙනවා 2018 අවුරුද්දේ. ණය ආරම් තියෙනවා බිලියන 1131ක්. ADB එකෙන් ආරම් තියෙනවා 435ක්. සවරින් බොන්ඩ් ස්වයිරිත්ව බැඳුම් කරවලින් ආරම් තියෙනවා 2500ක්. විනිමය කෙටි කාලීන ණයක් ආරම් තියෙනවා 1000ක්. 2018 අවුරුද්දේ ඉතරක් ඇමරිකානු ඩොලර් මිලියන 569ක් බිලියන 5ක් මේ අවුරුද්දට විතරක් අරන්. මොකද්ද කරන්නේ කියලා කියන්නේ මේ අවුරුද්දට විතරක්. දැන් මම නැත්තම් නැහැ කියන්නේ. ගිවිසුන් 35කින් 1131යි ADB එකෙන් 435යි මම World Bank එකේ එහෙම නැතුව බැනුම් කරවලින් කවදාක්වත් ලංකාවේ ඉතිහාසයේ කිසි දවසක වෙළඳ පොළට ගිහිල්ලා 107කට ආසන්න පොලියට මේ ස්වෛරීත්ව බැනුම් කර නිකුත් කළා 2500 ජීවිතේට ලංකාව පැවති තේකට අරන් නැහැ මෙහෙම.
අවසාන කරන්න කරු මන්තුමා.
ඔව් තව කරුණු දෙකකින් ඉවර කරනවා. මට එක කරුණක් මේ රාජී සේනරත්න මේ වැසිකිලි පිළිබඳ ඔව් සිංගප්පූ ගිවිසුම පිළිබඳ කතානායකතුමාට අපි ලියපු ලිපියක් මම සභාගත කරනවා. මේ සිංගප්පූ ගිවිසුම, තායිලන්ත ගිවිසුම, චීන ගිවිසුම මේ හැම ගිවිසුමක්ම ක්‍රියාත්මක කිරීම නීති විරෝධී වෙනවා. මොකද හේතුව විද්‍යුතුන්ගේ කමිටුවක් විසින් ජනාධිපතිතුමා පත් කරපු නිර්දේශ කළා තියෙනවා ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් ලංකාවට හදන තෙක් අත්සන් කරන ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න එපා කියලා. ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හැදීම සඳහා වෙන මේ කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ නිසා තමුන්හන්සේලා ජාතික වෙළඳ ප්‍රතිපත්තිය හදලා ඊට පස්සේ නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කරන්න. ඒක හොඳයි. එහෙම කළාම ඊළඟට දැන් මේ 102 එකේ තියෙනවා දක්ෂතම ශිෂ්‍යෝ අරගෙන ශිෂ්‍යෝ 14 දෙනෙකුට වෙන රටවලට යන්න දෙනවා. ගිහිල්ලි වෙරලා මේ ඉගෙනගෙන ආවහම අගෝස්තු විභාගයෙන් පස්සේ අවුරුදු 15ක් ශ්‍රී ලංකාවට ඇවිල්ලා රස්සාව කරන්න දෙනවා කිය. මෙහෙම ජනතාව මුලා කරන්න නරකයි. මොකද මගේ දුව මේ RMT කියන ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයේ මොනවද බැචලර් ඔෆ් ඉංජිනියර් බයෝමෙඩිකල් ඉංජිනියර් හොනර්ස් ෆස්ට් ක්ලාස් පළවෙනි පන්ති සාමාර්ථයක් ලැබලා රාජී සේනරත් නැමැතිතුමාට මේ රටට වැඩ කරන්න කියලා මං ගෙනහලා දෙන්න කියලා මේ දරුවා ගෙන්නුවා. අර ඕස්ට්‍රේලියාවේ රැකියාව කරමින් හිටපු ඉංජිනේරුවා. ඉතින් එතුමා දාපුවාම එතුමා දැන් කියනවා එහෙම දරුවෙක්ට අපේ සල්ලි වලින් උගන්නලා රටට ගෙනහලා දුන්නාම බාර ගන්න බැරි එකේ වෙන ආණ්ඩුවේ සල්ලි දීලා ආණ්ඩුවේ සල්ලි දීලා ගෙනහලා දුන්නාම මේ රස්සාව දෙනවද? නැහනේ. මේ ජනතාව අන්ධවන්න නරකයි. මේ අසරණ මිනිස්සුන්ට නෙමෙයි මේ වගේ කිසිම මිනිස්සේ
ගරුව
නැත්තම් අපි වෙනස් කරන්න ඕනේ ඒ අයව රටේ පිළිගන්න එකද? මොකද්ද වෙනස් කරන්න ඕනේ?
පිළිගන්නේ නැති එක තමයි මේ කියන්නේ. තේරෙන්නේ
නැහනේ.
දැන් මම කියන්නේ පිළිගන්නේ. අර අහලා බලන්නකෝ අර අහලා බලන්නකෝ රාජී සේනාර නැමෙතුමා ඉන්නේ පිළිගන්නවද කියලා. අර අහලා බලන්නකෝ මේ වෙන මොකද්ද ගන්න පුළුවන්? මේ පළවෙනි පන්ති සාමාර්ථය ලැබනවට වඩා ගන්න පුළුවන් මොන කේල්මලක්ද? ඒක පිළිගන්න බැරි නම් වෙන මොකද්ද පිළිගන්න පුළුවන්? ඒව ගිහිල්ලා හදාගන්න ඇතුලෙන්.
දැන් අවසාන කරන කරු මන්තුමා ඔබතුම විනාඩි
30ක් ඒ නිසා මේ වෙන් කරපු මුදල් පිළිබඳ අපි මායාවට අහුවෙන්න අවශ්‍ය නැහැ. මං කියන්නම් වෙන් කරපු මුදල් පිළිබඳ නොසලකා හැරදීපු පාසල් 112 එදා වෙන් කළා 1350කට මිලියන 30000. වියදම් කළේ 1207යි. වියදම් නොකළා 28793යි. වෙන් කරපු මුදලෙන් වියදම් කළේ 104යි. ඒ මිලියන 30000. 311 අයවැය යෝජනාවේ ද්විතීක පාසල් 1000ක් සංවර්ධනය කරන්න මිලියන 15000ක් වෙන් කළා. වියදම් කළේ 710යි. එතකොට 105යි වියදම් කළේ. ප්‍රාථමික පාසල් 3577ක් හදන්න මිලියන 10000ක් වෙන් කළා. වියදම් කළේ 1661යි. වියදම 116යි. ග්‍රාමීය ප්‍රදේශවල ගුරු නිවාස හදන්න මිලියන 2000යි. වියදම් කළේ මිලියන 27යි. 101යි වියදම් කළේ. මේ මිලියන 30000යි 15000යි 10000යි 2000යි ඔක්කොම 57000ක් වෙන් කළා තියෙනවා. අපි එතකොට අප්පුඩි ගහනවා මේ අයවැය ලේකණෙන් 57000ක් වෙන් කළා කියලා. වියදම් කළා තියෙන්නේ 3605යි. 53395ක් වියදම් කළා නැහැ. 106.3යි. මේ පොඩ්ඩයි. ඊළඟට මේ අත්සන් කරපු පෙබ්‍රවාරි මාසේ 28 වෙනිදා ඉරාන් වික්‍රමරත්න මහත්මයා හම්බුණාට පස්සේ අත්සන් කරපු ස්ටාප් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක මම සභාගත කරනවා තමුන්හන්සේට බලා ගැනීම සඳහා කිව්ව කොන්දේසි ටික. මේ වෙනකොට IMF එකක් කියනවා මේක පටාචාර ආර්ථිකයක්. පටාචාරට සියල්ල නැති වුණා වගේ මේ රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නැති වෙලා සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැති වෙලා මිනිස්සුන්ට ණය වාරික පොලිය ගෙවා ගන්න බැරි වෙලා ජීවන බර උහුලා ගන්න බැරි වෙලා සියල්ල නැති වෙලා නිර්වස්ත්‍රව තමයි පටාචාරා බුදුරජාණන් වහන්සේ ළඟට ගියේ. ඒ වගේ මුළු ආණ්ඩුවම නිර්වස්ත්‍ර වෙලා සියල්ල නැති වෙලා තියෙනකොට අර කිසා ගෝතමී මේ ආර්ථිකයේ මලබව නොදෙන මේ බෙහෙත් හොයන්න යනවා වගේ මංගල සමර විද කිසා ගෝතමී වගේ මේ මල ආර්ථිකයේ තියාගෙන IMF එකේ ෆීඩ් ලැබුවට මේක ගොඩ යන්නේ නැහැ. මේකට තියෙන විසඳුම් තියන්නේ එකයි, වහාම මේක ගෙනියන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර ගිහිල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් තියලා වැඩපිළිවළක් ඇති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය අපිට රට බාර දෙන්න කියමින් මගේ වචන කිපිය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. විනාඩි 5ක් අතිරේකව කතා කරගෙන විනාඩි 5 ඔය පක්ෂයෙන් ඉවත් වෙනවා.